ගරු වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද දවසේදී තේ කර්මාන්තයේ පිළිබඳ විශේෂයෙන් වැදගත් වන පනතක සංශෝධනය පිළිබඳව අද සාකච්ඡා කරන 1979 දරන නිෂ්පාදන ද්‍රව්‍ය තරවකරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග මේදී පැහැදිලි කළ යුතු කාරණා කීපයක් තිබෙනවා. මුලින්ම සඳහන් කළ යුතු විපක්ෂයේ උදෑසන ඉඳලා මේ සභාගර්භය තුළ සාකච්ඡා කරේ ලෝක පරිමාණයේ සිදුවල තිබෙන මේ සැපියම් දාම කඩාවැටීමේ ගැටලුව නිසා, කොරෝනා වසංගතියත් එක්ක ශ්‍රී ලංකාවටත් ඒ සැපියම් දාම කඩාවැටීමේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. සමහරු කල්පනා කරනවා මේ සැපියම් දාම කඩාවැටීමේ ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ගැටලුවක් බවට පෙන්වා දීම සඳහා විවිධ උත්සාහයන් ගන්නා බව අපි දැක්කා. ගරු සභාපතිතුමනි, අපි දන්නවා ලෝකයේ වැඩිම කාලයක් කටක් වහලා තිබ්බනම් මම දන්න විදිහට ඔස්ට්‍රේලියාව තමයි වහලා දැම්මේ. ඒ කියන්නේ අවුරුද්දක වගේ කාලයක් වහලා දැම්මා. ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් තමයි ක්‍රිකට් පිටී නිෂ්පාදනයේ ඉතාම ප්‍රමුඛයන් විදිහට ඉන්නේ. ෆොන්ටේරා සමාගම වගේ ආයතන තමයි මෙහි අපනයන කරුවන් වශයෙන් තිබෙන්නේ. එතකොට මේ අය උත්සාහ කරනවා, කල්පනා කරනවා ඔස්ට්‍රේලියාව ඉඳලා නවසීලන්තේ ඉඳලා ෆොන්ටේරා සමාගමේ ඉඳලා කිරිපිටි අපනයනය කරන්න බැරුව තමන්ගේ කර්මාන්තශාලාවලට කම්කරුවෝ ගෙන්න ගන්න බැරුව ඒ රටවල නිෂ්පාදනය කඩපණ වෙලා සමහර රටවල් ලොක්ඩවුන් කරලා තිබෙන වෙලාවක් තුළ ශ්‍රී ලංකාවේ කිරිපිටි කොයි ලැබිලා තියෙනවද කියලා මේ අය හොයා බලලා රටේ මහජනතාවට මේ පිළිබඳව විශාල අවලාදයක් ගෙනෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නවා ලෝකේ බොහෝ රටවල් හුණුගල් නිෂ්පාදනය කරන රටවල් අද ඒ ආකාරවල හුණුගල් නිෂ්පාදනය කරන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. වසංගතය තරම් දරුණු වෙලා තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට ලැබෙන සිමෙන්ති වල ප්‍රමාණය සීමා සහිත වෙනවා. ලෝකයට අපනයන කර සිමෙන්ති ප්‍රමාණය සීමා සහිත වෙනවා. ගෑස්, ඩීසල් සහ පෙට්‍රල් මේ සියලු දේවල්, ඒ වගේම වෙනත් ආහාර ද්‍රව්‍ය පවා මේ විදියට ලෝකයේ අපනයන කිරීම දැඩි ලෙස සීමා වෙලා තියෙන තත්ත්වයක් තුළ අපේ රටේ මේවා ලබා ගැනීමේ ප්‍රශ්නය අපි කාටත් තිබෙනවා. නමුත් රජයක් විදියට ගරු සභාපතිතුමනි මේ සැපයම් තාම කළමනාකරණේ දැඩිව රජයක් විදියට කටයුතු කරනවා කියන්නේ කියන්න ඕන. මෙයා හිතාන ඉන්නවා මෙන්න මේ විදියට මේ රටේ රජය වෙනස් කරාට පස්සේ ඒ අයට පුළුවන් මේ ලංකාවේ බිහිවන අලුත් ජනාධිපතිතුමාට ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඔස්ට්‍රේලියාව කොරෝනා නතර කරනවා, ඔස්ට්‍රේලියාවේ නවසීලන්තයේ නතර කරලා ඊළඟට ෆොන්ටේරා එක්ක නිෂ්පාදනයේ කිරිපිටි නිෂ්පාදනය ආරම්භ කරනවා, ඒවා ලංකාවට අපනයනය කරනවා. ලංකාවේ කිරිපිටි සැපයම ඊට පස්සේ ගැටලුවක් ඇති වෙන්නේ ලංකාවේ මහජනතාවට කිරිපිටි ඉතාමත්ම ලාභයට ලබා ගන්න පුළුවන්. මේ අය දන්නවා ලංකාවේ අලුත් ජනාධිපති කෙනෙක් බලයට පත් වෙනවා, එයා යනවා ඉන්දියාවට, ඒ වගේම චීනයට. ඒ රටවල හුණුගල් නිෂ්පාදනය කරනවා නම් ඒ ආකාරවල කොරෝනා ගැටලුවක් තියෙනවා නම් වහාම අපේ රටේ අලුත්ෙන් බලයට පත් වෙන ජනාධිපතිවරයා ඒ රටවල වලට ගිහිල්ලා ඒක නතර කරලා දානවා, කොරෝනා නතර කරනවා, නතර කර ඒ රටවල වලින් සිමෙන්ති මෙහෙට අපනයනය කරනවා, ලංකාවේ සිමෙන්ති ප්‍රශ්නේ විසඳලා දානවා. මේ අපූරු දේශපාලන විපර්යාසයක් එක්ක ලෝකේ කොරෝනා නතර කරලා මේ රටේ ප්‍රශ්නේ විසඳන්න යන අභූත අපූරු ආකාරයේ පාලනයක් පිළිබඳව තමයි මේ අය සිහින මවන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, අද මම කියන්න ඕනේ මේ මොහොතේ අපි දන්නවා තේ කර්මාන්තයේ විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීලා තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම තේ කර්මාන්තය අපි දන්නවා එක ප්‍රශ්නයක් තමයි අපි අවස්ථාවක් ලබා දීලා තියෙනවා 30%ක වගේ ප්‍රමාණයක් මිශ්‍ර කරලා අපනයනය කරන්න. මෙන්න මේ ප්‍රශ්නය නිසා ගරු සභාපතිතුමනි, මැද රටතේ, ඒ වගේම උඩ රටතේ, ඒ වගේම පහත රටතේ මේ වගේ තේ කර්මාන්තයේ තිබෙන ප්‍රභේදය මේවට ලෝකේ රටවල් ආසා කරනවා. ලංකාවේ තිබෙන සමහරලාට උඩ රට තේවලට රුසියාවේ මහජනයා වැඩි ප්‍රමුඛතාවයක් දෙනවා. එතකොට මේ ප්‍රභේදණය වෙනස් වෙනවා අර 30%ක මිශ්‍ර කිරීමේ ප්‍රශ්නය නිසා. ඒ නිසා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා, බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා, මේ නිසා ලංකාවට තිබෙන කීර්ති නාමයට වන හානිය පිළිබඳව අපි යලි සලකා බැලිය යුතුයි කියලා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා මේ තේ කර්මාන්තේ විශාල වශයෙන් තේ කම්මල්, ඒ වගේම තේ වතුවල නවීකරණයන් සිදුවෙන්නේම නැහැ. ගොඩක් වෙලාවට තේ කර්මාන්තශාලාවල මේ ආයෝජකයෝ තිබෙන තේ ලබා ගන්නවා මිසක් ඒවැ නැවත වගා කිරීම, මේ ගුණාත්මක වර්ධනයන් කිරීම පිළිබඳව ඔවුන් දක්වන්නේ ඇල්මැරුණු ස්වභාවයක්. උදාහරණයක් විදිහට මම ඔබට කියනවා, මම ජීවත් වන මහනුවර දිස්ත්‍රික්කයේ තේ වතු ගණනාවක නැවත වගා විතා ශක්තිමත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට යාළ මොනවද වගා කරන්නේ? උඩරට කුරුඳු වලට මම හිතන්නේ ඉන්නේ මේ තිබෙන දේශකුණිකව තත්ත්වයේ ගැලපෙනවද කියලා යලි සලකා බලන්න වෙනවා. ගිරාගම තේවත්ත කියන තේවත්ත දැනට පුස්සල්ලා ප්ලාන්ටේෂන් එකට බදු අරගෙන තියෙන තේවත්ත දම්රෝ සමාගම විසින් වෙළඳාමයක් මම කියනවා. මේ ආයතනයේ තමයි පාලනය ගෙනියන්නේ. පහුගිය කාලාන්තර මුළුලේ තේවගා කරලා තිබ්බ මේ තේ කර්මාන්සලා තිබුණු ඒ ගිරාගම වතුයාය අද වෙනකොට කුරුඳු වගා කරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ තේ වගා කරපු මේ භූමිවල කුරුඳු වගා කිරීම තුලින් අස්වැන්න ආදායම ඇති සස්ත්‍රීක තත්ත්වයක් උදා වෙනවා කියලා. අපි දන්නවා තේ වතුවල වැඩ කරන ඒ කම්කරු ජනයා සමහර වෙලාවට ආදායමේ අඩුව නිසා ඒ අයට වත්තේ වැඩ කරන්න දෙන්න පුළුවන්කමක් ඇති වෙලා නැහැ. ඔවුන්ට අඛණ්ඩව දින 25ක්වත් වැඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට වත්තෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා කිරිමැටි ප්‍රදේශයේ, අලගල්ල ප්‍රදේශයේ, ගිරාගම ප්‍රදේශයේ වතු කර තිබෙන ප්‍රදේශවල මහනුවර දිස්ත්‍රික්කයේ මේ කම්කරුවන් ඒ කර්මාන්තයෙන් ඉවත් වීමක් නගරයට පිවිසීමක් වෙනත් කර්මාන්තස්කාර කරා පිවිසීමක් අපි දකින්න තිබෙනවා. නමුත් මේ තත්ත්වය නිසා තේවතුවල කම්කරුවන් විශාල අවදානමක ඉන්නේ. ඒ නිසා මම පෙන්වා දෙනවා මේ අය මේ කර්මාන්තයට ආකර්ෂණය කරගන්න නම් අපේ රටේ තේ පිළිබඳ කීර්ති නාමයක්. ඒ වගේම අද වියට්නාමයේ
විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඔබතුමාට. විනාඩි දෙකක් තියෙනවා.
ඒ වගේම කෙන්‍යාව සහ වෙනත් තරගකාර රටවල් අද ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. තමන්ගේ නාමය ඉතාමත් ඉහළ මට්ටමේ ජනප්‍රියතාවයකට ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා සභාපතිතුමනි මම යෝජනා කරන්නේ අපේ රටේ නිෂ්පාදනය කර තේවලින් ශ්‍රී ලංකාව භාවිත කරන 3%ක් පමණයි 97%ක් අපනයනය කරනවා. ඒ නිසා අප මෙහි ආදායම එකතු කළාගේ වැඩි කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි. අර තේ බ්‍රෝකර්ස්ලාගේ තරවකරුවන්ගේ කතිපියාධිකාරී බලය අපි අඩු කළ යුතුයි. ඒ සඳහා සංශෝධන ගන්නවා ගෙනත් තිබෙනවා. සභාපතිතුමනි මේ තේ කර්මාන්ත ශාලාවල මුඩුව බිම්වල පවතින ප්‍රදේශවල මා විශ්වාස කරනවා අපි වෙනත් ආයෝජනකට යා යුතුයි. ඔවුන් තේ සමාගම් ඒ කර්මාන්ත කරුවන් ආයෝජකයන් කිසිවක් කරන්නේ නැතිනම් ඒ නිසා මේ වෙනකොට සමහර තේ සමාගම් කරන කූට උපක්‍රම ගන්නවක් තිබෙනවා. අපි දන්නවා 92 තමයි ගිරාගම තේවත්ත බදු දීම ආරම්භ කළේ අවුරුදු 99කට. නමුත් පස්සේ ආපු සංශෝධනයක් නිසා වසර 33 දක්වා ඒ කාලය අඩු වෙලා තිබෙනවා. ඒ අනුව 92 දී බදුගත් තේ ඉඩම 2025 වෙනකොට අවසන් වෙන්න ඕන බදු කාලය. නමුත් අදත් ඒක නැවත වගා කිරීම, කුරුදු වගා කිරීම සහ වෙනත් වගා කිරීම සිද්ධ වෙනවා. මම දන්න නීති හැටියට තේවත්තක් බදුගත්ට පස්සේ ඒ තේවත්තේ පුළුවන්කමක් නැහැ. ඒ තේ කම්හල් සබ්ලීස් දෙනවා නම් නීතිමය ප්‍රතිපාදන තියෙනවා ඒ සම්බන්ධයෙන්. වගාවට ගත්තේ බදු ගත්තේ තේවත්තක් නම් යලි කුරුඳු වත්තක් බාර දෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා බැම්මක් වෙනස් කරනවා නම් ගොඩනැගිල්ලක් වෙනස් කරනවා නම් ඒ පිළිබඳ නීති තිබෙනවා. නමුත් ගිරාගම තේවත්ත කියන ආයතනය තුළ සිදුවන දෑ පිළිබඳව මම කතා කරන්න ඕනේ. FIFA නැත්නම් ලෝක ෆුට්බෝල් ෆෙඩරේෂන් අපේ ඉල්ලීමක් කරලා තිබෙනවා ශ්‍රී ලංකාවට ඒ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරඟ පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණ දෙකක් ලබා දීමට, එකක් පෝට් සිටියටත් අනිත් එක ගිරාගම වතුආයටත් ඒ මුඩුබිම් ප්‍රදේශයටත් ලබා දීමට ඔවුන් එකගතාවය පළ කරලා තිබෙනවා. ඒ නිසා කරු අමාත්‍යතුමාගෙන් බලධාරී ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ අපට ජාත්‍යන්තර සංවිධානයකින් ලැබෙන මේ උදව්ව ලබාගෙන අපිට ආයෝජනයක් නැත්තම් ක්‍රීඩා ආර්ථිකයක් හදන්න ගරුනාමල් රාජපක්ෂ මැතිතුමා ගන්න මේ උත්සාහයට ඒ මුඩුව පවතින වතුබිම් ප්‍රමාණය ලබා දෙන්න කියන ඉල්ලීමත් කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගෞරව තවරාජා කැලරසන් ඕලනු මුඩම්
තලමයි තාංගකින්ද ගෞරව உறுப்பினர் அவர்களே, இன்று பெருந்தோட்ட துறை சம்பந்தமான மானியம் சம்பந்தமாகவும் இங்கே வாத பிரதிவாதங்கள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. அதிலே எனக்கும் பேச கிடைத்தமையிட்டு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். உண்மையிலே இந்த நாட்டுக்கு பெரும் அந்நிய சிறபாணியை ஏற்படுத்தருகின்ற துறையாக இது இருந்திருந்தாலும் அந்த துறையிலே பணியாற்றுகின்ற மக்களை இந்த நாட்டிலே இருக்கின்ற எந்த அரசியல் தலைவர்களும் அவர்களை கௌரவப்படுத்தவில்லை, அவர்களுக்குரிய ஊதியங்களை வழங்கவில்லை என்கின்ற ஒரு அடிப்படையும் இந்த நாட்டிலே வாழுகின்ற பெரும்பாலான மக்கள் மத்தியிலே இருந்து கொண்டிருக்கிறது. அந்த விடயமும் கருத்தில் கொண்டு செயற்படுவது பொருத்தமாக இருக்கும் என்று நான் நினைக்கின்றேன். அது எவ்வாறு இருப்பினும் இந்த நாட்டிலே பெருந்தோட்டத்துறையாக இருக்கலாம், விவசாயத்துறையாக இருக்கலாம், தற்காலத்தில் இந்த துறைகள் ஒரு வீழ்ச்சியான பாதையிலே சென்று கொண்டிருப்பதை நாம் காண்கின்றோம். அதற்கு காரணம் இந்த நாட்டிலே இருக்கின்ற அரசியல் தலைவர்களின் தற்கால கொள்கையின் அடிப்படையிலேதான் அது பின்னோக்கி போய்க் கொண்டிருக்கின்றது. குறிப்பாக நான் விவசாயத்துறையை எடுத்து பார்த்தால், எங்களுடைய அம்பாறை மாவட்டத்திலே இப்பொழுது விவசாயிகளுக்கு கொடுக்கப்பட வேண்டிய மானிய கொடுப்பனவாக 13,000 விவசாயிகளுக்கு, குறிப்பாக 13,000 விவசாயிகளுக்கு 2021 ஆண்டுக்குரிய கொடுப்பனவு இதுவரையும் கொடுக்கப்படவில்லை. எனவே இந்த நாட்டிலே விவசாயத்தை மேம்படுத்த வேண்டும், மக்கள் சார்ந்த நல்ல விடயங்களை மேம்படுத்த வேண்டும் என்று சொல்கின்ற இந்த அரசாங்கம் இந்த விடயத்திலே தவறு விளைவித்திருக்கிறது என்றுதான் சொல்ல வேண்டும். குறிப்பாக தற்பொழுது 2021 அறுவடைகள் முடிவுறுகின்ற இந்த சந்தர்ப்பத்திலே இந்த விவசாயிகளுக்குரிய மானிய அடிப்படையிலான அந்த உதவிகள் கிடைக்கப்பெறவில்லை என்பதை நான் இந்த உயரிய சபையிலே கூறி வைக்க விரும்புகின்றேன். இந்த அரசாங்கம் உர மானியத்தை நிறுத்திவிட்டு, ரசாயன ஏனைய விடயங்களையும் நிறுத்திவிட்டு, சேதனை பசலையினூடாக இயற்கை விவசாயத்தை மேம்படுத்த வேண்டும் என்ற திட்டத்தை மேலெடுத்து இப்பொழுது இந்த நாடே ஒரு வீழ்ச்சி பாதையில் சென்று கொண்டிருப்பதை நீங்கள் அறிவீர்கள். அதற்காக நான் ஒட்டுமொத்தமாக இந்த சேதன பசலை விடயத்தை நான் எதிர்க்கவில்லை. ஆனால் இந்த நாட்டுக்கு அது சாதகமான விடயமாக இருந்தாலும் அது கட்டங்கட்டமாக கொண்டு வரப்பட்டிருக்க வேண்டும். அதிகமானவர்கள் இந்த விவசாயம் சம்பந்தமாக பேசுகின்றார்கள். எத்தனை எங்களுடைய கௌரவ உறுப்பினர்களுக்கு இந்த விவசாயம் சம்பந்தமாக போதிய அறிவு இருக்குமோ என்பது எனக்கு தெரியவில்லை. ஆனால் என்னை பொறுத்த மட்டில் நான் ஒரு விவசாயியாக இருந்தவன், அந்த அடிப்படையிலே தான் நான் இதனை பேசுகின்றேன். கூடுதலாக இம்முறை விவசாயத்தை பொறுத்த மட்டில் ஒரு ஏக்கருக்கு 10 முடை 7 முடை என்ற அடிப்படையில் தான் இந்த விவசாயிகளுக்கு விளைவு கிடைக்கப்பட்டிருக்கிறது. ஆனால் கடந்த காலங்களில் 50, 40 என்ற அடிப்படையில் அந்த அறுவடைகளை பெற்ற விவசாயிகள் இப்பொழுது மார்பு தட்டி எங்களுடைய அமைச்சர்கள், பாராளுமன்ற உறுப்பினர்கள், ஆளுந்தரப்பில் இருக்கின்றவர்கள் அதிகமானவர்கள் பேசுகின்றார்கள். விலை உயர்வை பற்றி பேசுகின்றார்கள். 9 முடை 10 முடைக்கு இப்பொழுது இருக்கின்ற விலையை பார்த்தால் எவ்வாறு இந்த விவசாயிகள் காப்பாற்றப்படுவார்கள் என்ற விடயத்தையும் நீங்கள் யோசிக்க வேண்டும். எனவே இந்த உயரிய சபையிலே எங்களுடைய கௌரவ அமைச்சர்கள், பாராளுமன்ற உறுப்பினர்கள் விலையை பற்றி பேசுகின்றார்கள். உற்பத்தி இந்த நாட்டிலே இல்லாவிட்டால் விலை உயர்ந்து என்ன பயன்? அதை சற்று சிந்தியுங்கள். ஆகவே நீங்கள் இந்த அரசாங்கத்தை மட்டும் துதிபாடுவதை விட்டு உண்மைக்கு உண்மையான விடயங்களை ஆழமாக சிந்தித்து இந்த நாட்டுக்கு பொருத்தமான திட்டங்களை நடைமுறைப்படுத்துவதற்கு நீங்கள் முன்வர வேண்டும். அவ்வாறு முன்வராவிட்டால் எதிர்காலத்திலே இந்த நாடு ஒரு வறுமையான நாடு என்பதனை எதிர்காலத்தில் அடைந்துவிடும் என்பதில் எந்த விதமான சந்தேகமும் இல்லை. பசுமை புரட்சி என்று சொல்லி இன்று மக்கள் பட்டினி புரட்சியை சந்தித்துக் கொண்டிருக்கிறார்கள். இதுதான் உண்மை. ஆகவே இன்று இந்த விவசாயத்துறை வீழ்ச்சி மாத்திரமல்ல, கால்நடைகள் கூட மிகவும் மோசமாக பாதிக்கப்படக்கூடிய ஒரு சூழல் தான் இருந்து கொண்டிருக்கிறது. இந்த நிலைமையை மாற்ற வேண்டுமானால் உங்களுடைய பசுமை புரட்சியிலே சில மாற்றங்களை கொண்டு வாருங்கள். கொண்டு வந்து இந்த நாட்டையும் இந்த நாட்டு மக்களையும் காப்பாற்றக்கூடிய வழிவகைகளை செய்ய வேண்டும் என்று நான் இவ்விடத்திலே வேண்டி நிற்கின்றேன். அது மாத்திரமல்ல, எங்களுடைய அம்பாறை மாவட்டத்திலே நாங்கள் மிகவும் மோசமாக பாதிக்கப்பட்டவர்களாக, அரசியல் ரீதியாக பாதிக்கப்பட்டவர்களாக தொடர்ச்சியாக இருந்து கொண்டிருக்கிறோம். தொடர்ச்சியாக இந்த நாட்டிலே ஆளுகின்ற அரசாங்கத்துடனிருந்து பல அவுறுத்திகளையும் பல முன்னெடுப்புகளையும் சில அமைச்சர்களும் பாராளுமன்ற உறுப்பினர்களும் முன்னெடுத்துக் கொண்டிருக்கிற இந்த காலகட்டத்தில் ஆலையடி வெம்பு பிரதேசத்திலே மிகவும் மோசமான ஒரு மனவேதனையான விடயம் நடந்தேறியிருக்கிறது. குறிப்பாக ஆலையடி வெம்பு அக்கறை பற்றி போலீஸ் ஸ்டேஷனுக்கு முன்னாக இருக்கின்ற வீதிக்கு அருகாமையில் இருக்கின்ற கால்வாய்க்காலை, அதாவது மழை காலங்களில் நீர் வடிந்தோடுகின்ற அந்த ஆழமான பகுதியை மண் போட்டு நிரப்புகின்ற சம்பவம் கடந்த வாரம் நடைபெற்றது. அந்த இடத்துக்கு நான் சென்று பார்வையிட்டேன். மிகவும் ஆழமான பிரதேசமைக்கு சொந்தமான அந்த வீதிக்கு அருகாமையில் உள்ள அந்த கால்வாய்க்காலை நில அளவை திணைக்களம் நில அளவை செய்திருக்கிறது. அது எந்த அடிப்படையில் அது செய்திருக்கிறது என்கின்ற விடயத்தை தான் நான் இந்த சபையிலே கேட்க விரும்புகின்றேன். இவ்வாறு ஒரு மோசமான மோசடியான வேலை இந்த மாவட்டத்திலே நடந்து கொண்டிருக்கிறது. அது மாத்திரமல்ல, தேசிய வீடமைப்பு மன்னிக்க வேண்டும், தேசிய நீர்வளங்கள் வணிக அமைப்பு சபை கூட அதற்கு எந்த விதமான ஒரு கட்டடமோ அல்லது மன்னர்கள் வாழக்கூடிய ஒரு சூழல் இல்லாத கட்டத்தில் வழங்கியிருக்கிறார்கள். இது ஒரு போலியான முறையிலே அந்த பிரதேச மக்களை துன்புறுத்துகின்ற வகையிலே இவ்வாறான வேலைத்திட்டங்களை முன்னெடுப்பவர்களுக்கு உரிய நடவடிக்கை இந்த அரசாங்கம் மேற்கொள்ள வேண்டும், அதை தடுத்து நிறுத்த வேண்டும். அவ்வாறு மண் போட்டு நிரப்புவதனால் எதிர்காலத்திலே அந்த ஆலையடி வெம்பு பிரதேசம் நீரில் மூழ்குவதை நீங்கள் அறிந்திருப்பீர்கள். அவ்வாறு எதிர்காலத்திலே மிகவும் ஆபத்தான ஒரு சூழலை இந்த ஆலையடி வெம்பிலே ஏற்படுத்தக்கூடிய வேலையை தனிநபர்கள் செய்து கொண்டிருக்கிறார்கள். இவர்களின் இந்த வேலையால் அந்த பிரதேசத்திலே இன ரீதியான ஒரு முரண்பாடு உருவாகக்கூடிய ஒரு சூழல் இருக்கின்றது. இதனை உடனடியாக நிறுத்த வேண்டும். எந்த அடிப்படையில் நில அளவை திணைக்களம் அதற்குரிய நில அளவையை செய்திருக்கிறது அந்த நீரேந்தும் பகுதியிலே, அதைத்தான் நான் கேட்கின்றேன். இவ்வாறு மோசடியான வேலைகளை செய்பவர்களுக்கு உரிய நடவடிக்கை எடுக்க வேண்டும். அது மாத்திரமல்ல, ஆலையடி வேம்பு பிரதேசம் கடந்த காலங்களிலே எங்களுடைய தமிழ் பிரதேசங்களே எங்களுடைய அரசியல் ரீதியான நடவடிக்கைகளையோ அல்லது நிர்வாக ரீதியான நடவடிக்கைகளோ நாங்கள் சிறப்பாக முன்னெடுக்க முடியாது. அவ்வாறான சூழலில் கூட கருங்கொடி தீவு என்கின்ற பிரதேசத்தை மையமாக வைத்து ஒரு சில தனிநபர்கள் அந்த பிரதேசத்தையும் ஆக்கிரமித்து கட்டடங்களை கட்டிய வரலாறுகளையும் நான் இவ்விடத்திலே சொல்லி வைக்க விரும்புகிறேன். இவ்வாறான வேலை திட்டங்கள் எமது பிரதேசத்திலே பாரிய ஒரு இனப்பிரச்சனை அல்லது இன ரீதியான ஒரு பிரச்சனையை உருவாக்கும் என்பதில் ஐயமில்லை. எனவே இவ்வாறு அந்த பிரதேசத்தின் நிர்வாக கட்டமைப்பை செய்து கொண்டிருக்கிற பிரதேச செயலாளர் அதே போன்று பிரதேசபை ஏனைய திரைக்கலங்களை அனுமதியோடும் அவர்களுடைய ஆலோசனைகளோடும் இந்த பணிகள் முன்னெடுக்கப்படுமானால் சிறப்பாக இருக்கும். எனவே இவ்வாறான வேலை திட்டங்கள் எங்களுடைய அம்பாறை மாவட்டத்திலே ஆலையடி வெம்பு பிரதேசம் மாத்திரமல்ல ஏனைய எங்களுடைய தமிழ் பிரதேசங்களிலும் இவ்வாறு முன்னெடுக்கப்படுகிறது. எனவே அந்த விடயங்களை நிறுத்த வேண்டும் என்பதே எனது அன்பான கோரிக்கையாகும். இன்று நாங்கள் இந்த நாட்டிலே தமிழராக இருப்பவர்கள் இந்த நாட்டின் தலைவராக வர முடியாது, பிரதமராகவும் வர முடியாது. ஆகவே நாங்கள் ஒரு நியாயத்தின் அடிப்படையில் செயற்படுகின்ற ஒரு கட்சியாக எங்களுடைய தமிழ் தேசிய கூட்டமைப்பு இருந்து கொண்டிருக்கிறது. கடந்த வரவு செலவு திட்டத்திலே பொருளாதார அபிவிருத்தி அமைச்சர் அவர்கள் குறிப்பிட்டிருந்தார்கள், அரசாங்கம் முன்னெடுக்கின்ற அபிவிருத்தி வேலைகளுக்கு தமிழ் தேசிய கூட்டமைப்பு ஒத்துழைப்பு வழங்க வேண்டும் என்ற ஒரு கருத்தை முன்வைத்திருந்தார்கள். நாங்கள் எந்த சந்தர்ப்பத்திலேயாவது தமிழ் பிரதேசங்களிலே நடைபெறுகின்ற அபிவிருத்திகளுக்கு தடையானவர்கள் அல்ல. எங்களுடைய குரல் எதற்காக ஓங்கி ஒலிக்கின்றது என்றால், எங்களை நீங்கள் புறந்தள்ளிவிட்டுத்தான் ஏனைய பிரதேசங்களிலே நீங்கள் அபிவிருத்திகளை செய்கின்றீர்கள், அதற்காகத்தான் நாங்கள் எங்களுடைய குரல்களை ஓங்கி ஒலிக்கின்றோம். உங்களுடைய அமைச்சர்களாக இருக்கலாம் அல்லது பாராளுமன்ற உறுப்பினர்களாக இருக்கலாம், யாராவது நெஞ்சை தொட்டு சொல்லட்டும், தமிழர் பிரதேசங்களிலே ஒரு சமத்துவமான அபிவிருத்திகள் நடைபெறுகிறதா என்கின்ற விடயத்தினை சொல்ல வேண்டும். அவ்வாறு இல்லை, நீங்கள் வழங்கிய 100,000 தொழில் வாய்ப்பில் கூட எங்களை புறக்கணிக்கின்றீர்கள். அதே போன்று வீதி அபிவிருத்திகளே எங்களுடைய பிரதேசங்களை புறக்கணிக்கின்றீர்கள். இதைத்தான் நாங்கள் சொல்கின்றோமே தவிர வேற எதுவுமே அல்ல. அது மாத்திரமல்ல, இந்த நாட்டில் 1983-90 அந்த காலகட்டத்தில் வடகிழக்கு பிரதேசங்களிலே பல கைத்தொழிற்பேட்டைகள் பல தனியார் நிறுவனங்கள் எல்லாம் மிகவும் சிறப்பாக இயங்கி இந்த பிரதேசம் ஒரு சிறந்த ஒரு அபிவிருத்தி அடைந்த பிரதேசமாக சிறந்த வளமிக்க பிரதேசமாக எல்லாம் இருந்தது. ஆனால் திட்டமிட்டு வடகிழக்கு பிரதேசங்களிலே பல இடங்கள் அளிக்கப்பட்டன. அந்த அடிப்படையில் நாங்கள் பார்க்கின்ற பொழுது கிழக்கு மாகாணத்திலே வளச்சனை காகித தொழிற்சாலை, மண்டூரிலே ஓட்டு ஃபேக்டரி, அதே போன்று இறக்காமத்திலே ஓட்டு ஃபேக்டரி, இது இப்பொழுது மட்டக்களப்பிலே இருக்கின்ற காகிதாலை தற்பொழுது இயங்கி இருந்தாலும் முழுமையாக இயங்கவில்லை. இவ்வாறு எங்களுடைய வடகிழக்கு பிரதேசங்களிலே பல விடயங்களை என்னால் சுட்டிக்காட்ட முடியும். காங்கேசன் துறையிலே சீமந்து தொழிற்சாலை இயங்கியது, அதே போன்று பரந்தனிலே ரசாயன தொழிற்சாலை இயங்கியது, அதே போன்று
கௌரவ உறுப்பினர்களே இன்னும் 2 நிமிடம் இருக்கு உங்களுக்கு.
இரக்காமத்தில் இயங்கிய ஓடு தொழிற்சாலையை மையமாக வைத்து இரக்காமத்தில் இருக்கின்ற குடும்பங்கள் வாழ்ந்தது. ஆனால் இப்பொழுது அந்த மக்கள் அந்த ஓட்டு தொழிற்சாலையில் வேலை செய்ய முடியாது. அதனை சிவில் பாதுகாப்பு படையினர் பொருட்படுத்தி அதனை நடைமுறைப்படுத்திக் கொண்டிருக்கிறார்கள். ஆனால் அந்த பிரதேசத்திலே அந்த இடத்திலே தொழில் செய்து வாழ்ந்து வந்த மக்கள் இன்று வாழ முடியாமல் தத்தளித்துக் கொண்டிருக்கிறார்கள். இதுதான் எங்களுடைய தமிழ் மக்களின் நிலைமையாக இருக்கின்றது. அதே போன்றுதான் கந்தளாயிலே இயங்கிய சீனி தொழிற்சாலையும் இப்பொழுது இயங்க முடியாமல் அந்த மக்களும் தத்தளித்துக் கொண்டிருக்கிறார்கள். இதுதான் எங்களுடைய தமிழர்களுடைய நிலைமையாக இருந்து கொண்டிருக்கிறது. நீங்கள் நீண்ட காலமாக போட்ட அஜெண்டா இப்பொழுது நடைபெற்றுக் கொண்டிருக்கிறது, உங்களுடைய நிகழ்ச்சியில் நடைபெற்றுக் கொண்டு இருக்கின்றது. இதன் அடிப்படையிலே நாங்கள் இன்று அனாதைகளாக எங்களுடைய மக்கள் ஆக்கப்பட்டு இந்த நாட்டிலே பொருளாதார ரீதியான பின்னடைவை சந்தித்துக் கொண்டிருக்கிறார்கள். எங்களுக்கும் எங்களுடைய மக்களுக்கும் ஒரு நிலையான அரசியல் தீர்வோடு இணைந்த அபிவிருத்தியை இந்த நாட்டிலே இருக்கின்ற தலைவர்கள் முன்னிறுத்தி இந்த நாட்டின் எங்களுடைய தமிழர்களையும் ஒரு பிரஜைகளாக ஏற்று வழிநடத்த வேண்டும் என்பது எமது அவா. அந்த அடிப்படையில் இந்த சந்தர்ப்பத்தை வழங்கிய எங்களுடைய தலைமை தாங்கி நடத்தி கொண்டிருக்கிற கௌரவ பாராளுமன்ற உறுப்பினர் நன்றி கூறி அமர்கின்றேன். நன்றி.
தேங்க்யூ. ஆனரபிள் செல்வராசா கஜேந்திரன். கரு ஜானக வக்குமுறை மத்துமா கதாக order please. Honorable Vasanthi Appa Bandar will take chair.
Kathakaran Garumanthuma.
Garu Munusane Garumanthumani. Adadina Niyapathye Niyamita Thiyena Visayanka 1 saha 2 ekak thiyenne රබර් අපේ රටේ වගා කිරීම සඳහා මේ නියෝගය තියෙන්නේ 2019/1 සිට ක්‍රියාත්මක කරලා තියෙන අපේ රටේ රබර් නැවත වගා කිරීම සඳහා මේ සහනාධාරයේ වැඩි කිරීමත් අලුතෙන් වගා කිරීම සඳහා සහනාධාරයේ වැඩි කිරීමත් ඒ වගේම වාරික 8කින් මේ සහනාධාරයේ ලබල් දීමත් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් කිව්වා මේ සහනාධාරයේ වාරික ගාන අඩු කරන්න කියලා. ඒ වාරික ගාන අඩු කරන්න තමයි රමේෂ් පැතිරෙන මැතිතුමත් අපේ කනක හේරත් මැතිතුමත් කටයුතු කරා. 2021 12 මාසේ 20 කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේ වාරිකේ 5ට ගේන්න. ඒක ගේන්න නම් මේ ඉස්සෙල්ලා වාරික 8 කරපු එක ගැසට් නිවේදනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කරන්න ඕනේ. ඒ කටයුත්ත තමයි අද කරන්නේ. ඊට පස්සේ නැවත වරක් ඒ වාරික 5 දක්වා කරන කටයුත්ත අපි ඉදිරියේ කරන්න බලාපොරොත්තු වෙනවා. රබර් අපේ රටේ වගා කිරීම ගොඩක් දෙනෙක් පහුගිය කාලේ අතහැරියා. ගරු මුළුසෙනේ මන්තුමනි මට රබර් තියෙනවා 2015 පස්සේ 2020 වෙනකන් රබර් වතු කැලේට ගියා. ඒකට හේතුව තමයි රුපියල් 200ටත් රබර් විකුණන්න බැරි වුණා. අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ මේ මිල වැඩි කිරීම සඳහා විශාල වැඩකටයුතු රාශියක් කළා. අද එකට එකක් මිල වැඩි වෙලා තියෙනවා. එදා උපරිමයේ ගිය 2020ට ගිය එක අද 440ට වඩා තියෙනවා. ඒ නිසා එකට එකක් මිල වැඩි වීම තුළ 2021 අවුරුද්දේ විශාල ප්‍රමාණයක් රබර් වගා කරන්න මෙරටේ ගොවි ජනතාව පෙළඹුණා. ඒකට හේතුවක් මේ සහනාධාරයේ වැඩි කිරීම වගේම මිල වැඩිවීම තුළ. අපි මිල වැඩිවීම තුළ රබර් වගා කිරීම මෙරටේ පරිසරයට හිතකර දෙයක්. අද වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොඩක් කැලෑ තියෙනවා. ඒ කැලෑ වලින් පරිසරයට වාසියක් නැහැ. අපි දන්නවා මේ පහුගිය කාලේ 70 ගණන් වල වගා කරපු ඒවා තියෙනවා. ඒවැම් මහ පොළොවේ මොකක්වත් යටි වගාකව වැවෙන්නේ නැහැ. දැන් ඒ වෙනුවට රබර් වගා කරන්න යනවා. ඒ කියන්නේ මේ රබර් වගාව මේ වන ගහණයටත් යම්කිසි පිළියමක් තියෙනවා. ඒ වගේම රබර් කිරිකපල ඉවරනට පස්සේ ලොකු මිලකට විකුණ ගන්නත් පුළුවන්. සා එහෙම තියෙද්දි පහුගිය කාලේ රබර් වගාවෙන් මේ රටේ ජනතාව ඈත් වුණා. දැන් නැවත වරක් වැඩි ප්‍රමාණයක් වගා කරනවා. අපි දැක්කා රටේ ඩොලර් ප්‍රශ්නෙට ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කිව්වා. 2021 අවුරුද්දේ අපේ රටේ ඉතිහාසයේ වැඩිම මුදල රබර් අපනයනෙන් ලබාගෙන තියෙනවා. ඒ බිලියනකට වැඩි මුදලක් මේ රටේට ගේන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒක නිසා මේ ශේෂ්ත්‍රයේ ගොවි ජනතාව අද ඉස්සෙල්ලට වඩා උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වගේම අපේ දෙපාර්තමේන්තු ඒ අවශ්‍ය කරන සහයෝගය ලබලා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වගා කරන්න පුළුවන් සෑම ප්‍රදේශෙම වගා කරන්න ඒ වගා කරුවන්ට සහනාධාර ලබලා දෙනවා, වගේම දැනුම ලබලා දීලා ඒ අවශ්‍ය කරන පහසුකම් ලබලා දෙන්න. අපි ඒකම රබර් වගේම තේ වගාව දැන් මේ අනිකුත් ඊගාව ගැසට් එකේ තියෙන්නේ 2010 තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. අපි රමේෂ් පතිරණ ඇමතිතුමා මේක නීතියානුකූල කරන්න මේ ගැසට් නිවේදනයේ ගෙනහලා තියෙනවා. 2010 තමයි මිලියන දක්වා එක බලපත්‍රයක් ලබා ගන්නකොට බලපත්‍ර ගාස්තුව මිලියනයක් කරේ. දැන් අවුරුදු 12ක් වෙනවා. මේ කටයුත්ත කරන්න අදාහරි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මහපරිමාණ බලපත්‍රයක් අලුත් කිරීම සඳහා ලක්ෂ 2000ක් තිබුණා. ඒ වගේම මධ්‍යම කුඩා පරිමාණ බලපත්‍රයක් අලුත් කරන්න 125,000ක් තියෙනවා. ඉතින් මේ කටයුතු වගේම තේ ශේෂ්ත්‍රේ දැන් මේ ගොඩක් අය බයිනවා. පහුගිය අවුරුද්දෙත් තේ අපි 2020ට වඩා වැඩි ප්‍රමාණයක් විකුණලා මේ රටට මුදල් ගහලා දීලා තියෙනවා. තේවල ප්‍රශ්නයක් තියෙනවා. අද කුඩා තේවතු හිමියන්ට මේ පොහොර ගැටලුව අපේ රමේෂ් පතිරණ මැතිතුමා ඒ ගැටලුවට විසඳුමක් ඇටියට එතුමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා. තේ කිලෝ එකක් සඳහා තේ දළු කිලෝ එකක් සඳහා සහනාධාරයක් ලැබලා දෙන්න. ඒක අනුමත වෙලා තියෙනවා. ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා ඒ තේ කිලෝ එකක් අමුතේ දළු කිලෝ එකක් සඳහා රජයෙන් සහනාධාරයක් ලැබලා දෙන්න. තමන්ට කැමති පෝරක් තමන්ගේ තේ වගාවට යොදන්න. ඒ වගේම මේ අවුරුද්දේ සහනාධාරය වැඩි කරලා තියෙනවා. ලස්ස 5ක් තිබිච්ච එක නැවත වගා කිරීම සඳහා 650,000 දක්වා. ඒ වගේම තේ පැල ගුණාත්මක භාවයෙන් ඉහළ තේ පැල ලබලා දීම සඳහා 2021 අවුරුද්දේ විතරක් තේ පැල තවන් 500ක් හදන්න අමාත්‍යාංශයේ මුදල් දීලා අලුතෙන් තේ පැල තවන් 500ක් හදලා ගුණාත්මක භාවයෙන් ඉහළ තේ පැලයක් ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවට ලබලා දෙන්න අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පාළු පැල අපි බැලුවහම වත්තක වැඩි හැලක් තියෙන පාළු. ඒ පාළු පැල කිටවන රුපියල් 100ක් දීලා ඒ ඉඩමේ වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් වෙන්න ඒ සහනාධාරය ලැබලා දුන්නා. මට මතකයි මේටි ඉස්සෙල්ලා තිබුණ ආණ්ඩුවෙන් රුපියල් 100ක් දෙනවා කියලා උස්සව තිබ්බා. ඒකෙන් ලැබලා දුන්නේ නැහැ. ගරු මන්තුමනි අපි දැක්කා කුඩා තේවතු හිමියන්ට සහන ලැබලා දෙන්න තිබිච්ච සෙස් බද්දෙන් ඒකෙන් කරේ නුවරඑළිය එළවලු ගොයන්ට මෝටර් බෙදපු එක. තාම ගෙනල්ලා තියෙන කොට ටිකක් තියෙනවා. හැබැයි කුඩා තේවතු හිමියන්ට ඒ දෙන්න තිබිච්ච සහනය සෙස් බද්දෙන් ගන්න සහනය කුඩා තේවතු හිමියන්ට හිමි වෙන්න ඕනේ. ඒක වෙනත් භෝගක හිමිය ඇයට නෙමෙයි හිමි වෙන්න ඕනේ. අපි මේ සෙස් බද්දෙන් ගන්න මුදලින් තමයි අපේ තේ ලෝක වෙළඳ පොලේ වැඩිමිලකට විකුණ ගන්න අපි මේ කටයුතු කරන්නේ. ඒ වගේ මේ ගොවියට සහනය ලබා දෙන්නත් අපි ඒක උපයෝගී කරගන්නවා. ඒ නිසා කුඩා තේවතු හිමියා වෙනුවෙන් අපේ ආණ්ඩුව ආවට පස්සේ වැඩ කරදු රාශියක් කරලා තියෙනවා. ඒ සඳහා රජයේ මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේදී මේ කුඩා තේවතු හිමියන්ට තියෙන ප්‍රශ්නේ මගේ මැතිවරණ කොට්ටාසේ ලංකාවේ 100% වැඩිම ගාන කුඩා තේවතු හිමියෝ ඉන්නේ මගේ ආසනේ. 99%ක් ඉන්නේ කුඩා තේවතු හිමියෝ. එයා එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට පායන කාලේ එනකොට වතුර නැහැ. ඒ නිසා අපේ ඇමතිතුමා යෝජනා කරා කුඩා තේවතු හිමියන්ට ජලය ලබා ගැනීම සඳහා මුදලක් ලබලා දෙන්න. දැන් ඒක ගිය අවුරුද්දේ තිබුණා. දැන් මේ අවුරුද්දේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපේ ගංවල තියෙන කුඩා තේවතු සමಿತಿ මේ සමිතියක් තිබුණට ඒගොල්ලන්ට දලු ටික එක්කහු කළා දලු ටික දාගන්න තැනක් නැහැ ගුණාත්මක භාවයෙන් ඉහළ තේ හදන්න නම් ඒ වගේ පහසුකම් දෙන්න ඕනේ දැන් මේ වෙනකොට අමාත්‍යාංශය මැදිහත් වෙලා ඒ කුඩා තේවතු හිමියන්ගේ සමිතිය හරහා අපි මිලියන 4කට වැඩි මුදලක් ලැබලා දීලා ඒ අයගේ මධ්‍යස්ථාන හදලා දෙන්න දැන් කටයුතු කරනවා කුඩා තේවතු හිමියගේ දලු ටික පාරට ගේන්න පුළුවන් වෙන්න අමාත්‍යාංශය මැදිහත් වෙලා පාරවල් හදලා දෙනවා අපි පාර හදන්නේ කොන්ත්‍රාත්කරුවෙකුට දීලා නෙමෙයි ගමේ කුඩා තේවතු හිමියගේ සමිතියට දීලා සමිතිය හරහා ඒගොල්ලත් 10%ක් සමදායකත්වයේ දීලා තමයි ඒගොල්ල මේ තමන්ගේ ගමේ පාර හදාගන්නේ. ඒ වගේ වැඩ කටයුතු රාශියක් කුඩා තේවතු හිමියා වෙනුවෙන් අපේ ආණ්ඩුව මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගරු මුල්සෙන මන්තුමනි මේ ගැසට් නිවේදන දෙක වගේම දැන් මේ ගොඩක් අය රජය මේ පහුගිය කාලේ අපනයන ආදායම් වැඩි කරන්න කටයුතු කරේ නැහැ කියනවා. අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙන සෑම භෝගිකටම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. පොල් සඳහා අපේ රටේ වැඩිම මිලක් ගේන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. කුරුඳු වගාවෙන් වැඩිම ආදායමක් ගේන්න පුළුවන් වෙලා තියෙනවා. සුළු අපනයන භෝග වලින් මිලියන 63000 වෙනුවට 1,02,000ක් අපි මේ රටට ගහලා දීලා තියෙනවා. ඒ නිසා මේ සෑම භෝගයක්ම අපි පවර්ධනය කරලා තියෙනවා. පිටරටට ඇදී ගිය මුදල අපි නැති කරලා තියෙනවා. දැන් අද දවසේ බැලුවත් මේ සෑම මන්ත්‍රීවරයෙක් මට කියන්නේ අපේ රටේ ජනතාව කහවගා කරා මේ කහටික මිලට ගන්න කියලා. අපේ ඕනම භෝගයක් වගා කරාම හැබැයි ගන්න කාරුවක් නැහැ. අතිකරු ජනාධිපතිතුමා කිව්වහම කහවගා කරන්න කියලා අපේ රටේ මිනිස්සු කහවගා කරා කහවලින් ස්වයං පෝෂිත වුණා. අද දවසේ වෙනකොට අපේ අමාත්‍යාංශය මැදිහත් වෙලා ලංකාවේ හැම ප්‍රදේශයකටම ගිහිල්ලා ඒ ගොවියට සාධාරණයක් ඉෂ්ට කරන්න රජය මිලදී ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගොවියා ආරක්ෂා කරන වැඩපිළිවෙල වැවිලි අමාත්‍යාංශයේ මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් දැන් ගොඩක් අය කියනවා වැවිලි ශේෂ්ත්‍රයෙන් ගොවි ජනතාව අයින් වෙනවා කියලා. එහෙම අයින් වීමක් වෙලා නැහැ. බිලියන 5කට වඩා වැඩි ආදායමක් වැවිලි ශේෂ්ත්‍රයෙන් ගේන්න මේ අමාත්‍යාංශයට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සියලුම කර්මාන්ත වලට අවශ්‍ය කරන රබර් කිරි ටික අපේ රටේ නිෂ්පාදනය කරන්න. ඒ වගේම දැන් අද වෙනකොට ටයර් කර්මාන්තශාලා කීපයක් මේ රටේ තියෙනවා. ඒක අපේ රටේ කිරි ටික තමයි අපි දෙන්නේ. ඒ නිසා මේ රබර් ශේෂ්ත්‍රය තුල ලොකු වැඩපිළිවෙලක් කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් ගොඩක් බැලුවොත් එහෙම අපේ ප්‍රදේශවල වල රබර් කිරි කපා ගන්න අමාරුයි වැස්ස වැඩි නිසා. දැන් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ලෝකේ ගොඩක් රටවල තියෙනවා රබර් කිරි කපන්න මීට වඩා තාක්ෂණය භාවිතා කළා. අපි බැලුවා ඒ ක්‍රම එක්කන ටිකක් අමාරුයි අපේ රටේ වියදම් වැඩි. හැබැයි අපේ ඇමතුමා කිව්වා අපි ආදර්ශ විදියට එක ප්‍රදේශකාරි කරලා බලමු කියලා. ඉතින් අපි බලනවා නවීන තාක්ෂණෙත් එක්ක ඉස්සරහට ගිහිල්ලා අපේ ගොවියට වියදම අඩු කරලා වැඩි මිලක් Tamanට ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් කරලා දෙන්න. ඒක නිසා අපි දැන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන සෑම වගාවකටම තාක්ෂණය උපයෝගී කරගෙන කටයුතු කරන්න. දැන් වියට්නාමේ බැලුවොත් එහෙම අපි එක ගම්බ්‍රිස් වල හිටනකොට ඒගොල්ලෝ එක තැනක හතරක් හිටවනවා. හතර පැත්තට වැලක් වගේ අදිනවා. අපි එක කණුවකට එකක් හිටවනවා. අපි ඒ ක්‍රම වෙනස් කළා අලුත් විදියට මේ ශේෂ්ත්‍රය දියුණු කරන්න අවශ්‍ය කරන කටයුතු කරනවා. ඒ නිසා අද දවසේ මේ ගැසට් නිවේදන දෙකම පහුගිය දවස්වල මේව දැන් ක්‍රියාත්මකට කරන ඒවා ඒ වගේම මම මුලින් කිව්වා වගේම අපේ ඇමතිතුමා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ශේෂ්ත්‍රය දියුණු කරන්න මේට වඩා වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියන්න. ඒක නිසා
කතාව නවත්තන්න එපා.
ඒක නිසා අපේ බලාපොරොත්තුව ලංකාවේ වැවෙන සෑම ප්‍රදේශෙම රබර් වගා කරන්න. අපි බැලුවා පොළොන්නරුව ප්‍රදේශයේ ගිහිල්ලා රබර් වගා කරන්න පුළුවන්ද කියලා. ඒ ප්‍රදේශයේ අත්හදා බැලීමක් කළා තියෙනවා. හැබැයි ඒ අත්හදා බැලීම එහෙම සාර්ථක වෙලා නැහැ. හැබැයි අපේ රටේ ගොඩක් ප්‍රදේශවල රබර් වගාව කරන්න පුළුවන්. ඉතින් මේ රබර් වගාව ප්‍රචලිත කරන්න ඒ අවශ්‍ය කරන කටයුතු අපේ රාජ්‍ය ඇමැතිතුමා කනක හේරත් ඇමැතිතුමා ඒ අවශ්‍ය කරන කටයුතු මේනකටත් කරනවා. ඒ රටේ වවන්න පුළුවන් සෑම ප්‍රදේශයක්ම හොයලා බලලා ඒ වගාව කරන්න අවශ්‍ය කරන කටයුතු කරන. දැන් මොන්රාගල දිස්ත්‍රික්කේ විශාල වශයෙන් තියෙන රබර් වගාව. ඒ එක්කම අපි බලුවොත් එහෙම හොරණ ප්‍රදේශයේ රබර් වගාව විශාල වශයෙන් තියෙනවා. කෑගල්ල මේ දිස්ත්‍රික් වලට අමතරව අපි දැන් මම ඉස්සෙල්ලා කිව්ව වගේම අපේ රටේ ගොඩක් වනාන්තර බවට පත් කරලා තියෙනවා කිව්වත් ඒවැ තියෙන සාකවලින් ප්‍රයෝජනයක් නැති නිසා දැන් රත්නපුරේ ඉඳලා බණ්ඩාරවැල් පැත්තේ යනකොට බලංගොඩ
පැත්තේ තුමා විනාඩි දෙකක් තිබෙනවා තව. හතරයි තිහ දක්වා ඔබතුමාට වෙලාව තියෙනවා තව.
ඒක නිසා ඒ නිකම් මුඩු ඉඩම් වගේ තියෙන සෑම ඉඩමකම අපි වනරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා කැලෑ බවට පත් කරන්න ඒ ගමේ ජනතාවට ආදායමක් ගන්න පුළුවන් විදියට රබර් වගා කරන්න අවසර දෙන්න කියලා. දැන් මේ වෙනකොට කොටස් වශයෙන් වනරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රබර් වගා කරන්න අවසරයක් දෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව මේ රටේ වනගහනේ වැඩි කරනවා වගේම මේ ශේෂ්ත්‍රය දියුණු කරලා රටට ආදායමක් ගේන වැඩපිළිවෙලක් කරන්න. ඒක නිසා රබර් වගාව ගොඩක් ප්‍රදේශවල අද වෙනකොට අත්අඩංගු බල්ලා කරලා තියෙනවා. ඉතින් රත්නපුර දිස්ත්‍රික්කේ පහුගිය කාලේ මේ වගාවෙන් ගොඩක් අය ඈත් වෙලා අපේ පතල් කපන ඒගොල්ලන්ට තමයි මේ රබර් ටික පහුගිය කාලේ වික්කේ. හැබැයි දැන් ඒ අය නැවත වරක් මේ වගාව කරන්න මහන්සි අරන් කටයුතු කරනවා. ඉතින් අපි බලනවා අවුරුදු 5ක් රබර් කිරිකපන්න අවුරුදු 5ක් යනවා. මේ අවුරුදු 5ක් ගියාට වාරික 8කින් දෙන්න ගියාම එයාට මේක ගොඩක් පරක් වෙලා හම්බෙන්නේ. මූලික වියදමෙන් සාමාන්‍යයෙන් අපි දෙන්නේ 121ක් විතර. ඒක නිසා පළවෙනි වාරිකේ අපි බලා දැන් ලබලා දෙනවා ලක්ෂ 1000ක් විතරම පළවෙනි වාරිකේ ලබලා දෙනවා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ඇයිට මේ කටයුත්ත කරන්න. ඒ වගේම යටි වගාවක් කරා විදියට අවුරුදු 5ක් යනකම් රබර් හිටෝල තව වගාවක් කරන්න පුළුවන්. ඒ යටි වගාවක් කරන්න අවශ්‍ය කරන කටයුතු කරනත් දැන් කටයුතු කරගෙන යනවා. මොකද අපේ රටේ ගොඩක් ඉඩම් වල වගාවක් කරාම අවුරුදු 3-4ක් යනකම් ඒ භූමිය තව වගාවක් කරන්න පුළුවන්. හැබැයි අපි ඒක එහෙම ප්‍රයෝජනයට ගන්න නැහැ. දැන් මේ ළඟදී මගේ අමාත්‍යංශයේ යට තියෙන මන්නාරමේ අක්කර 4000ක තියෙන කජු වගාවක අපි අතුරු භෝගයක් හිටෙව්වා. ඒ අතුරු භෝගයෙන් අපි බැලුවා ඒ වගේම මුදලක් ගන්න පුළුවන්. ඉතින් බලනවා අතුරු භෝග ඒකම හිටවන්න වටක අක්කර 100ක හිටෙව්වා කජු වගාව ඇතුලේ. ඒක බොහොම හොඳට හැදිලා තියෙනවා. ඉතින් අපි බලනවා අතුරු භෝග මේ ගොවි මහත්තුරුන්ට ලබලා දීලා දැන් මේ රබර් රතු වල කහ වගා කරන්න පුළුවන්. ඒ පස බලලා ඉඟුරු වගා කරන්න පුළුවන්. මේ මාස කීපයයි තියෙන්නේ. බඩෙනුකු හදනවා නම් ඒක කරන්න පුළුවන් නම් ඒක කෙටි කාලන භෝග. ඉතින් බලන්න කෙටි කාලන භෝග වගා කරොත් මේ අයට අර අවුරුදු ගණනාවක් යන්න තියෙන නිකන් අවුරුදු 5ක් විතර ආදායමක් හම්බෙන්නේ නැති කාලෙ තුල තවත් වගාවක් කළා. යටි වගාවකින් ආදායමක් ගන්න නැත්තම් අක්කර 2-3ක් තියෙන සාමාන්‍ය කෙනෙකුට එයාට අවුරුදු 5ක් යනකම් ආදායමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා කර මන්තුමනේ නැවත වගාවකට රබර් වගාවට පෙළඹෙන්නේ නැහැ. අපේ රටේ හෙක්ටයාර එකකින් කිලෝ 1000ක් ගන්න පුළුවන් නම් අද කිලෝ 500ක් ගන්න නැහැ. ඒකට හේතුව තමයි වග සාමාන්‍යයෙන් රබර් ගස් තියෙන්න ඕන 516ක්. හැබැයි 350ක්වත් හිටවන්නේ නැහැ. ඒක නිසා දැන් දෙපාර්තමේන්තුවේ මේ සහන ආධාර ලැබලා දෙනකොට හරියට මේ ගස් ටික තියෙනවද කියලා හිටන් බලලා තමයි මේ සහන ආධාරය ලැබලා දෙන්නේ. ඒ වගේම අපි ගොඩක් වෙලාට බැලුවා පාළු හිටවන්නේ නැහැ. ඒ පාළු හිටවන්න මේ සහන ආධාරෙත් එක්ක බලාපොරොත්තු වෙනවා තමන්ගේ ඉඩමේ අවශ්‍ය කරන පැල ප්‍රමාණය හිටවලද කියලා. ඒ නිසා අපි හැම වෙලේම ඒ භූමියේ වැඩි පළ ප්‍රයෝජනයක් ගන්න අස්වැන්න වැඩියෙන් ගන්න ඒ අවශ්‍ය කරන කටයුතු දෙපාර්තමේන්තුව හරහා කියලා දෙනවා. එහෙම නැත්නම් ලෝකයේ අනිත් රටවල් වල කිලෝ 1000ක් ගන්නවා නම් අපේ රටේ 500යි ගන්නෙ. හේතුව තමයි අපි මේ වගාවේ තියෙන පාළු පැල ඉන්ධන නැති නිසා දැන් ඒ වැඩ පිළිවෙලත් එක්ක කරගෙන යනවා. ඒක නිසා අපේ බලාපොරොත්තු වෙන්නේ මේ අපනයන ආදායම් වැඩි කරන්න මේ සෑම ශේත්‍රයකින්ම උපරිමේ අපි කටයුතු කළා. මේ අවුරුද්දේ පහුගිය අවුරුද්දේ අපි ඩොලර් මිලියන 5කට වැඩි ප්‍රමාණයක් ගෙනාවා. ඊටත් වැඩි ප්‍රමාණයක් අපේ රටට ගේන්න. ඒ නිසා ගරු මුනුසනේ මන්තුමනි මේ අමාත්‍යංශයේ මැදිහත් වෙලා අද දවසේ මේ පාර්ලිමේන්තුවට ගෙනාපු මේ ගැසට් නිවැරදි දෙකෙම මේ රටේ තේ ගොවියටත් ඒ වගේම රබර් ගොවියටත් සෙත සැලසෙන ගැසට් නිවැරදි දෙකක් තමයි ගහලා තියෙන්නේ. ඒ වගේම අපේ ගරු මන්තුමාලා කියපු ඒ සියලුම කරුණුත් අරගෙන අපි ඉදිරියේදී අවශ්‍ය කරන කටයුතු කරනවා කියමින් අපේ රමේෂ් පතිරණ ඇමැතිතුමත් ඒ වගේම කනක හේරත් ඇමැතිතුමත් අද දවසේ අතිගරු ජනාධිපතිතුමත් එක්ක මේ ශේෂ්ඨයේම අද මේ ශේෂ්ඨයට උගතුන් අඩු නිසා එයා ආයතනෙන් ඩිප්ලෝමා දාරින්ට අද බණ්ඩාරනායක සම්බන්ධ නෙළුම්පොකුණ රංගහලේ උත්සවයක් තියෙන එකට සම්බන්ධ වෙලා සිටිනවා. ඒක නිසා එතුමාලා දෙන්නම මේ ශේෂ්ත්‍රයේ වෙනුවෙන් අමාත්‍යංශයේ මැදිහත් වෙලා කටයුතු කරනවා කියමින් මේ කටයුතු වලට මේ සියලුම මැති අමතුරුන් දීපු ඒ සහයෝගයට ස්තුතියන්ත වෙමින් අමාත්‍යංශයේ අපේ ලේකම් තුමාලා ඇතුළු දෙපාර්තමේන්තුවේ ඒ තේ පරිස්සම් ආයතනයේ ඇතුළු සියලුම ආයතන වල සියලු දෙනාට මම ස්තුතියන්ත වෙමින් මානින ස්තුති.
න්‍යායපත්‍රි අංක එක යෝජනාව සභාව එකඟද? යෝජනා අංක දෙක සභාව එකඟද? සභාව කල් තැබීම
ගරු මුනසුනාරුද මන්තුමනි පාර්ලිමේන්තුව 2022 පෙබරවාරි මාස 23 වෙනි බදාදා දින පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමි.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නය ගරු එස්.එම්. මරිකර් මන්ත්‍රීතුමා.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මම මේ ප්‍රශ්නය විමසනු ලබන්නේ මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගෙන්. විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට සමාන්තර ප්‍රශ්නයක් අද උදේ ඉදිරිපත් වෙච්ච වෙලාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා පසුගිය රජයේ කාලයේ මහා මාර්ග සංවර්ධනයේදී සිදුවෙච්ච දේවල් පිළිබඳව පිළිතුරු සැපෙව්වා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒ කා ආණ්ඩුව කාලේ කරලා තියෙන වැරදි වලට පරීක්ෂණ කරලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැතිවරු ඒකට වරදිකරුවෝ නම් ඔවුන්ට දඬුවම් දාලා ඔවුන්ට නඩු දාලා දඬුවම් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ ආණ්ඩුව කාලේ යම්කිසි වරදක් වෙලා තියෙනවා නම් ඒ වරද උත්තරයක් නෙමෙයි මේ ආණ්ඩුව කාලේ වරදක් වෙන්න. ඉතින් ඒ නිසාම ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම දැන් මේ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව කතා කරද්දී දැන් ඇමතිතුමා කියනවා නම් මේ පහුගිය දවස්වල මාධ්‍යවලින් වාර්තා වෙලා තියෙන දේවල් නිවැරදි නම් ඔබතුමාගේ නිවැරදිභාවය ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. නමුත් දැනට වාර්තා වෙන තොරතුරු අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ තුංගනාදියරේ මේ ටෙන්ඩර් අනුව ගිය අවුරුද්දේ ජාත්‍යන්තර ටෙන්ඩරයක් මේකට කෝල් කරලා ඒ අනුව මේ සමාගම් ගණනාවක් මේ ඇප්ලයි කරලා තියෙනවා. දැන් මෙතන අපට කිසිම සමාගමක් වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍යතාවයක් නැහැ කියන එක ඉතාම පැහැදිලිව අපි කියන්න කැමතියි. මොකද මේ ප්‍රශ්නේ අරමුණ තමයි යම්කිසි පාඩුවක් ශ්‍රී ලංකා ජනරජයට වෙනව නම් ඒ වෙන එක නොවලක්වා ගැනීම. ඒක ඒද බීද සීද ශ්‍රී ලංකන්ද ඇමරිකන්ද චයිනීස්ද ඉන්දියන්ද වෙන ලෝකේ වෙන රටකද කියන එක අපිට අදාළ නැහැ. නම් ඒ අනුව එම ටෙන්ඩර් එකෙන් පස්සේ ජනවාරි මාසේ 16 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දානවා. ඒ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක ඉවර කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ විමසීමක් කරන්න ඕන කියලා කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේෂන් කමිටි එකෙන් රෙකමන්ඩ් කරලා තියෙද්දි මේක වෙනස් කරන්න ඕන කියලා දාලා ආයෙ 27 වෙනිදා නැවත කැබිනට් පේපර් එකක් දාලා කැබිනට් අපොයින්ටඩ් නෙගෝෂියේෂන් කමිටි එක මාරු කරනවා. එතකොට මේ මාරු කරලා සමාජිකව මාරු වෙලා මේ ප්‍රොසෙස් එක වෙනස් වෙනවා. ඒ අනුව
දැන් ගණන් හදලා තියෙනවා මුල් පියවර 90 ගියා නම් එහෙම සම්පූර්ණ වියදම යන්නේ ඩොලර් බිලියන 1.875 ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් මිලියන 380ක්. ඒ වගේම දැන් මේ වෙනස් කිරීම අනුව වියදම යනවා ඩොලර් ඩොලර් බිලියන 800 මේ මේ ඩොලර් මිලියන 1050ක් ඒ අනුව වෙනස ඩොලර් මිලියන 825ක වෙනස. ඒ අනුව මේකේ යම් කිසි වෙනස් කිරීමක් කරලා මෙහෙම කෙරුවොත් දැන් මේක තාම අවෝඩ් කරලා නැහැ කියනවා කැබිනට් මේ අනුකමිටුවට නෙගෝෂියේට් කරන්න දාලා තියෙනවා. ඒ අනුව ඒ වෙනස මේ විදියට වුණොත් ඩොලර් මිලියන 825ක් ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් බිලියන 167ක් උන්ඩියල් ක්‍රමයට අර දැන් අපනයනයේ ආනයනය සඳහා පාවිච්චි කරන ඩොලර් පාවිච්චි කරන ක්‍රමයට කෙරුවොත් මිලියන ඩොලර් රුපියල් බිලියන 206ක පාඩුවක් වෙනවා කියලා ඉවර වෙලා මේකේ අර්ථ දැක්වීම කරතුරු. ඒකම අපිට වාර්තා වෙනවා
මේක වැරදිනම්
අයිතිය තුමාට තියෙනවා LOLC සමාගමේ ෆන්ඩින් එක්ක ඒ සමාගමට ෆන්ඩින් සඳහා මේ සෙලන්දිවා සමාගම හරහා ශ්‍රී ලංකා භූමිය ඉඩම් ටික විකුණලා කරන්න යනවායි කියලා උත්සාහයක් තියෙනවා කියලා මේකේ මේ කතාවක් තියෙනවා. එතකොට මේවා වැරදි නම් නිවැරදි කිරීම ඇමතුමාගේ වක්කීම. ඒ වගේම මේවා මේ නිවැරදි විදියට කියලා තියෙනවා නම් ඒ නිවැරදි කරුණු එතුමා ඉදිරිපත් කරුවත් අපි ඒකත් පිළිගන්නවා. නමුත් අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ මේ දේශීය සමාගම් වලට ලබා දෙනව නම් මේකේ මිල අඩු වෙන්න ඕන. නමුත් දේශීය සමාගම් වලට ලබා දීමේදී මිල වැඩි වෙනව නම් රටටයි පාඩුව වෙන්නේ. එතකොට මොන කම්පැනියද මොන රටද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ ඒ ඒ රටද කම්පැනියද කියන එකට වඩා බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ අපි විශේෂයෙන්ම කියනවා නම් මෙච්චර ඩොලර් මිලියන 825ක පාඩුවක් වෙනව නම් අත වශයෙන්ම අපි පාකිස්තානයෙන් මිලියන 200ක් ඩොලර් මිලියන 200ක් මේ ණය ඉල්ලනවා කෑම ටික ගේන්න. බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200ක් ණයට ඉල්ලනවා අමුද්‍රව්‍ය ගේන්න. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ඉල්ලනවා තෙල් ටික ගේන්න. එතකොට ඩොලර් මිලියන 900ක් විතර අපේ රටේ සමස්ත ජනතාවට කන්න බෙහෙත් ටික දෙන්න තෙල් ගහන්න අමුද්‍රව්‍ය ගේන යන ප්‍රමාණයේ මුදල් ප්‍රමාණයක් මේ හරහා නාස්ති වෙන්න යනවා කියන එක තමයි මේ විදියට කැටයුතු කරුවත් සිද්ධ වෙන්නේ කියන එක තමයි අපි කරුණු වෙලි කරන්නේ. ඒ නිසා එතකොට එහෙම වෙනව නම් මේක ජාතික අපරාධයක්. මේ ජාතික අපරාධය වළක්වාලීම මහජන නියෝජිතයන් හැටියට අපේ
වක්කීමක්. අවසන් කරන්න.
ඔව් අවසන් කරනවා මගේ විනාඩි 5 ඉවරනකොට. එතකොට ඒ අනුව මේ වේ ප්‍රොකියුමන්ට්
ප්‍රොසෙස් එක කාලේ අවසානයේ ගරු මන්තු.
හරි. ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක ඉවර වෙච්ච එක ඒ විදිහට ප්‍රදානය කරනවද නැත්නම් කොයි විදිහටද මේක කරන්න කියන එක පැහැදිලි කරන්න කියලා මම ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ගරු ඇමතුමා. ගරු ජොන්ස පනන්දු ඇමතුමා.
ගරු මුලස්නාරුද මන්තුමනි අපේ මරිකාර් මන්තිතුමා අපේ රජයෙන් තමයි අපි සාකච්ඡා කරලා මේ පාර්ලිමේන්තුවේ අවසුනෙන් පස්සේ හදිසි ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දුන්නේ. එතුමා මගේ මිත්‍රයා. බොහොම අසාර්ථක ප්‍රයත්නක යෙදුණා. විනාඩි 5 ඇතුළත පාකිස්තානෙන් ගත්තා බංග්ලාදේශයෙන් ගත්තා කියලා කඩේ ගිහිල්ලා කතාවක් කරගන්න මාධ්‍යයට. ඒ නිසා මම කියන්න කැමති එතුමා ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. එතුමා අහලා තියෙන ප්‍රශ්න දෙකට අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබතුමා විවුර්ත කරපු නැති ටෙන්ඩර් එක ගණන් කොහෙන්ද ගත්තේ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එහෙනම් ඔබතුමා කියන්නේ සමාගමක් නියෝජනය කරන්නේ නැහැ කියලා. ඔය දුන්නාගෙන් ගිහලා අහන්න මාස 7ක් තිස්සේ මේ ටෙන්ඩර් එක ඉවර කරගන්න බැරි වුණේ ඇයි කියලා. තවුන්නාන්සේලා කතා කරන MCC කියලා සමාගමක් MCC සමාගම ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලත් නැහැ. ඒ නිසා මේ කරන්නේ අනියම් බලපෑමක් ගරු සභාපතිතුමනි. මේ හදන්නේ නිලධාරීන්ව බය කරන්න. ආණ්ඩුව බය කරන්න. තමන්ගේ කාලේ 118,000කට වැඩියෙන් 1 කිලෝමීටරයකට කිලෝමීටර 40ක්. 118,000න් වැඩි කරලා බලන්න ඔබතුමත් හොඳ දක්ෂයෙක් මම දන්නවා. ඔබතුමා නෝවා කරන්නේ නැහැ. පරික්කාරමන්තුමා හැබැයි ඔබතුමාලා ලෝකෝ ටික ගැරුවා. දැන් UMP කියන්න එපා.
යුඒම්ේ සජබේව දෙකම එකයි. ඔබතුමාගේ නායකයත් හිටියේ ඔය කැබිනට් මණ්ඩලේ වාඩි වෙලා. වෙන කොහෙවත් නෙමෙයි ප්‍රේමදාස මහත්තයා. ප්‍රේමදාස මහත්තයාගේ කැබිනට් මණ්ඩලේ තමයි අත උස්සලා ඒක හිටපු ඇමති දයා ගමගේට කොන්ත්‍රාත් දුන්නේ. ඒ නිසා අපේ රජ අපි පැහැදිලි කරන අපේ ජනාධිපතිතුමා දූෂණයෙන් තොරව තමයි මේ රට පාලනය කරන්නේ. ඔබතුමාට මම මතක් කරන්නම් ඔබතුමාලගේ ඉදිරිපැලේ ඉන්න ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා. රුවන්පුර මාර්ගයේ අඩුම ටෙන්ඩර් එක බිලියන 15ක් ඉතුරු කරන මේ රටට එක්කෙනෙක් හොඳ කිව්වේ නැහැ. තමුන්නාසක පැත්තේ එක වචනයක් කිව්වේ නැහැ. හැබැයි මොකද්ද කිව්වේ ඉදිරිපැලේ ජනාධිපති අපේක්ෂකයා? එයා කිව්වා අඩුම මුදලට දීලා මාර්ග ආයතනයට හොරන් කෙරුවා. දැන් අහනවා මේ ටෙන්ඩර් එක දුන්නේ නැති සමාගම් තාම ප්‍රසම්පාදනය නැත්තම් ටෙන්ඩර් කටයුතු ප්‍රසම්පාදනය කරගෙන යද්දී නැත්තම් ටෙන්ඩර් එක තාම තියා මේ අකරගෙන යද්දී අහනවා කොහොමද මේ මම අහනවා කොහොමද කෝටි 1600 ගානක් ඒ හොරගම් කරන්න පුළුවන්ද? ඔබතුමා නම් එහෙම කිව්වේ නැහැ. ඔබතුමත් මේ කවුරු හරි කියපු දෙයක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ කිව්වේ. ඒ කාලේ ගිහිල්ලා මේ අටවගෙන දූෂණ පෙරමුණුවල් කියලා මලික් සමරවිත්‍රගේ සාක්කුව හිටපු පූස් පැටවුන් ටික බලු පැටවුන් ටික. ඒක තමයි ඇත්ත. ඔබතුමා හිටියේ නැහැ. එහෙමයි තමයි මේ අටවගෙනද මඩ ගහන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ දූෂණයෙන් තොරව මේ රට පාලනය කරනවා කියලා අපි පොරොන්දු වුණා. ඒ පොරොන්දු වෙනගෙන තමයි ජනාධිපතිතුමා රජයත් අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. තමුන්නාස කියනවා දඬුවම් කරන්න කියලා. හැබැයි ඒ කාලේ අර මං හය මේ වටරවුම් පාරේ mantiru 6 හතරට බස්සලා 60 බිලියන 66 දරු වුණා. හැබැයි ඔබතුමා එදා නැගිටලා කතා කරුවේ නැහැ. ජනතාවාදී දේශපාලක නැති ඔබතුමාට කතා කරන්න බෑ ඒ කාලේ. කතා කරන රස් කරනවා. මහා බැංකුව කඩපු දැන්නා පට්ට හොරු ටියක් හිටියේ ගියාණ්ඩුවේ. ඒක තමයි ඔබතුමා ආදර කරපු එක්සත් ජාතිපක්ෂය දාලා ඔබතුමාට යන්න ඕනේ සජෙබෙට. නැත්නම් ඔබතුමා එක්සත් ජාතිපක්ෂය දාලා යන්නේ නැහැ කවදාවත්. අපි ඔබතුමා ගැන දන්නවා. ඔබතුමාලා අපේ මිත්‍ර අවුරුදු 25 තියෙන වැඩි අපේ දේශපාලන වාසිය අපි මොනවා කියවද පුද්දලික ඔබතුමාට ප්‍රශ්නයක් නැහැ. ඒ කරපු පට්ට හොරකම් හින්දා තමයි DS සේනනායක මහත්තයා දාව එක්සත් ජාතිපක්ෂයේ දිය වෙලා ගියේ. එදා හිටපු වාමාංශික අය විපක්ෂ නායකත්වයේ බාරේ පැත්තේ ජාතික විපක්ෂ සංවිධායකත්වයේ පැත්තේ ඔක්කොම හොරු ටික එකතු වෙලා හොරකම් කරපු එක කරුවේ. අද කියන ආර්ථිකයේ වැටිලා බංග්ලාදේශෙන් ගිහලා ණය ගන්නවා රෙන් ගන්නවා. ඔව්. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියනම් අද මේ කොවිඩ් වසංගතය තියෙන වෙලාවේ 2015 පරදින්නේ නැතුව අද මේ රටේ ආර්ථිකයට මෙහෙ වෙන්නේ නැහැ. තමුන් නාසලා මහා බැංකුව හොරකම් කරුවා විතරක් නෙමෙයි අධිවේගී මාර්ග වලින් හොරකම් කරුවා. ඔබතුමාගේ ඇමතිතුමා අඳ නැගිටලා කියනවා පරීක්ෂණ කරන්න කියලා. අපිට ඕන උනේ පරීක්ෂණ කරලා තමුන් නාසලා කරපු දේවල් කරන්න නෙමෙයි. අපිට ඕන උනේ මේ රටේ ඔබතුමාලා කඩලා වට්ටපු විනාශ කරපු ආර්ථික නැමතුවරයක් ගොඩනගන්න. ඊළඟට මුළු ලෝකෙම අපියට ලක්වෙච්ච කොවිඩ් වසංගතෙන් මේ රටේ මිනිස්සු ටික බේරගන්න. එකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබුණු එකම පරමාර්ථය. එහෙම නැතුව ඔබතුමාලා බලේ අරගෙන දාපු නඩු දැක්කනේ. දැන් හෙට දාලා තියෙනවා කල්කැබිම යෝජනා නඩු වයින් කරගන්නවලු. අපි නඩු කිව්වේ ඔබතුමාලගේ නාණ්ඩුව තියද්දි. අසාධාරණ නඩු, අසාධාරණ චෝදනා, සාක්කි හදලා සාක්කිකරුව මවලා තමුන්නාසයට ඕන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරය පත් කරගෙන ඒ අධ්‍යක්ෂවරය දැක්කනේ අවන් ගාඩ් එකේ එක්කනට කතා කරේ කොහේ ඉන්නද කොහේ ගෙදර ඉන්නද කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපේ රජයේ කිසිසේත්ම ප්‍රශ්නයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේකේ ප්‍රසම්පාදන කටයුතු ඉවරන පස්සේ අපි කතා කරමු. වරදක් තියෙනවා නම් ඔබතුමා
කාලය අවසානයේ ගරුව මිතුමා
විනාඩියද වරදක් තියෙනවා නම් මරික්කාර මන්තුමා අපි බොහොම ගෞරවයෙන් ඒවා අරගෙන ඒවට ඒ වගේන සුවබන්. හැබැයි මතක තියාගන්න මේ දේශපාලඥයෝ නෙමෙයි මේ ටෙන්ඩර් එකේ මේකට කැබිනට් එකෙන් අනුමත කරපු ටෙන්ඩර් මණ්ඩල තියෙන්නේ. ඒ ටෙන්ඩර් මණ්ඩල හරියට මේවා කරනවාද කියලා අපි ඔක්කොම ඇහෙන්න බලන දේශපාලඥයෝ ඔබතුමත් මමත් අපිත් අපි බලමු. මේ වල හොරගම් කරනවාද? හැබැයි ඒ වගේම මම ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ ඔබතුමා නෙමෙයි හොඟක් අය මේ පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද වලට මුවා වෙලා මේ සමාගම් නියෝජනය කරන්න එපා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක ඉතාමත්
මම ගෞරවයෙන් කියනවා.
ඒක වැරදි දෙයක්. ඒ දේ කරන්න එපා. මේක වැරදි. ඒක ඔබතුමාට හොඳ නෑ දේශපාලඥයෙක් හැටියට. අපි කාටත් හොඳ නෑ. ඒකටම මේ රටට වෙලා තියෙන්නේ. 2015 ඉස්සෙල්ලා මඩ ගැහුවා ගැහුවා සතක් වටින නායකයෙක්ට මහින්ද රාජපක්ෂ මහත්තයාට අගෞරවය කෙරුවා. මේ රටට සාමය ගෙනාපු නායකයා ඔහුගේ පවුලට මඩ ගැහුවා. රත්තරන් අස්සෝ ඔහු අමතක කරලා නැහැනේ නේද? ලැම්බෝගිනි හෙලිකොප්ටර් ඔහුවනේ කිව්වේ. රත්තරන් අස්සෝ ඉන්නවද කියලා නේ කිව්වේ. ඇමරිකාවේ ඉන්නවා කියලා නේ කිව්වේ. ඒ නිසා අපි කියනවා ගරු සභාපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඉතාමත් විනිවිද බායකින්, ඉතාමත් පිරිසිදු විදියට වැඩ කරන නායකයෙක් කියන්නේ විනිවිද බායකින් තියෙන ටෙන්ඩර් එකක් සම්බන්ධව අපි බලමු. මේ ටෙන්ඩර් එක දුන්න මට තියෙන පුදුමේ, ඔබතුමාට කවුරු හරි දුන්න එක, ඔබතුමා නේ ඔය කම්පැනි පස්සේ යන්නේ නැහැ. අනිත් දාන හොගක් අය යනවා, හොගක් ඉන්නේ සාක්කු වල, ඔබතුමා යන්නේ නැහැ. ආ පට්ට හොරු ටික දැන් යනවා
සමාගමලා. ඒක
හොරකම ගියායි. ඒ නිසා අපි විනවේදී භාවයක් ඇතුළත වැඩ කරන්නේ රජය. අපි බලමු මේ ටෙන්ඩර් එක දුන්නාන් පස්සේ අපි හොයලා බලමු මේ හැර මොනවායි ප්‍රශ්නයක් තිබ්බොත් අපි එදාට වාඩිලා කතා කරලා අපි ගරු මන්ත්‍රීතුමා අපි මේ කිසිම ප්‍රශ්නයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ.
ස්තුතියි.
ඔබතුමා අර කියපු ටෙන්ඩර් මණ්ඩලය තුනක් කිරපු එක පහකට වැඩි කරලා තියෙනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්. ඒක අපි කොහොම පිළිගන්නවා? ඒක කළ යුතු දෙයක්. ඉතින් අපි හොයලා බලමු මොන හරි වුණොත් අපි මේක හොයලා බලමු. මේක හැංගිලා කරන්න බෑනේ. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මන්ත්‍රීතුමා.
මුලසාරුඩ ගරු මන්ත්‍රීතුමනි, මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අද මෙම අවස්ථාවේදී මෙම ප්‍රශ්නය ඇසීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම අද අපි රටක් විදිහට කොවිඩ් වසංගතය නිසාම රටට ලැබෙන අපේ විදේශ විනිමය සීමා වෙලා තියෙන වෙලාවක, ඒත් එක්කම අපේ ආර්ථිකය යම් අපහසුතාවයකට මුහුණ දෙමින් සිටින වෙලාවක අපි රජයක් විදිහට ඉතාම අසීරු ගමනක මේ රටේ ආර්ථිකය ගෙනියනවා. නමුත් පහුගිය දවස්ක මොලාසුනට මන්ත්‍රීතුමනි මේ මාධ්‍යයේ පළ වෙනවා කෝටිපතියන් අකඩු චෙක් වලින් ආණ්ඩුවට බදු ගෙවලා කියලා. ආණ්ඩුවට බදු ආදායම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අගාරු චෙක් කරහා කෝටි 3000කට අධික ප්‍රමාණයක් බදු ආදායම අහිම වෙලා කියලා. විශේෂයෙන්ම අපි ආණ්ඩුව අරගෙන අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති යටතේ ජනතාව වෙත තිබ්බ අධික බදු බර, ඒත් එක්ක මේ බදු ප්‍රතිශත අඩු කරලා ජනතාවට ජනහිතකාමී අඩු ප්‍රතිශතයකින් බදු පනවමින් මෙම ආර්ථිකය ගෙන යන වෙලාවක ඉතාම සරල ආකාරයේ බදු අය කර ගනිමින් සිටින අවස්ථාවක මෙවන් අති විශාල මුදලක් රටේ ආදායමට භාණ්ඩාගාරයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අහිම කරා කියලා මෙම මාධ්‍ය වාර්තාවේ වාර්තා වෙනවා. ඒ නිසා මම ගරු මුදල් අමාත්‍යතුමාගෙන් මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. විශේෂයෙන්ම මේ ආකාරයේ මෙම මාධ්‍ය වාර්තාවල තියෙන ආකාරයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම සිදු කළ චෙක්පත් අගරු වීමේ වාර්තා වූ ආකාරයේ සිදුවීමක් වාර්තා වී තිබේද? එසේ වාර්තා වී තිබේ නම් ඒ කොපමණ චෙක්පත් ප්‍රමාණයක්ද? එහි වටිනාකම කොපමණද? එහෙම වෙලා තියෙනවා නම් කවුද මේ මුදල මේ රටට අහිම් කරලා තියෙන්නේ? කවුද මේක ගෙවලා නැත්තේ? ඒත් එක්කම එම අගාරු චෙක්පත් වල සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ මේ වන විට කුමන ක්‍රියාමාර්ගයක් අපි විසින් රජය විසින් ගෙන ඇද්ද කියලා මම දැනගන්න කැමතියි ගරු මන්ත්‍රීතුමනි.
ගරු සේනසිංහ ඇමතුමා.
ගරු මූලාසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මන්ත්‍රීතුමා විසින් අසන ලද පැනයට පිළිතුරු ලබා දෙන්නම මේ ආකාරයෙන් ලබා දෙනවා. විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ගෙවන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් වලින් බදු ගෙවීම, එහෙම නැත්නම් චෙක්පත් වලින් බදු ගෙවීම. මේකේ සාමාන්‍යයෙන් චෙක්පත් මගින් බදු ගෙවීම සිදු කරද්දී චෙක්පත් වල පවතින දෝෂ, එහෙම නැත්නම් බැංකුව මගින් සිදුවන දෝෂ, එහෙම නැත්නම් චෙක් බදු ගෙවන්නන් විසින් ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් එම චෙක්පත් අගරු වීම සිදු වෙලා තියෙනවා. ඒකම කොවිඩ් වසංගත තත්ත්වය තුළ බදු ගෙවන්නන් බැංකුව වෙත ඕස් ගෙවීම් සිදු කිරීම දුෂ්කර වූ නිසා සහ චෙක්පත් අගරු වීම අවම කිරීම සඳහා 2020 04/08 දින ඉඳලා මාර්ගගත ක්‍රමයට, ඔන්ලයින් ක්‍රමයට බදු ගෙවීමේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒකම දැනට රාජ්‍ය බැංකු ඇතුළුව වාණිජ බැංකු 8ක් මේ ඔන්ලයින් සිස්ටම් එකේ යටතේ බදු ගෙවීම සඳහා දායක වෙනවා වගේම බදු අය කර ගැනීම සඳහා දායක වෙනවා වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින ඒ පද්ධතියත් ඒ සඳහා මේ වෙනකොට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ තව එක මූලික කාරණයක් වෙන්නේ මේ බදු මේ චෙක්පත් අගරු වෙලා තියෙන ප්‍රමාණය සහ කීයක්ද කියන කාරණේ. විශේෂයෙන්ම ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි, 2021 12 මාසේ 31 වෙනිදා වෙන විට සම්පූර්ණ වශයෙන් රුපියල් මිලියන 3012ක් වටිනාකම රුපියල් මිලියන 3012ක් වටිනා චෙක්පත් 6701ක් මේ ආකාරයට අගරු වෙලා තියෙනවා. එහි කාල රාමුවක් එහි වර්ෂයක් අනුව ඒ අගරු වෙච්ච ප්‍රමාණයන් තියෙනවා. මම ඒ ප්‍රමාණය සභාගත කරනවා. ඒ කොහොම වුණත් ගරු මූලාශ්‍රාණුට මන්ත්‍රීතුමනි, මෙතන අපි ගත්තොත් 2008 ඉඳලා තමයි අපිට දත්ත ලැබිලා තියෙන්නේ. 2008 ඉඳලා මේ දක්වා කාල පරිච්ඡේදය තුළ අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දූර කාලයත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දූර කාලය තුලත් ප්‍රධාන වශයෙන් චෙක්පත් අගරු වෙලා තියෙනවා රුපියල් මිලියන 1531ක්. අගරු වෙලා තියෙනවා මේ අවුරුදු 9ක කාලය තුල චෙක්පත් 2890ක්. චෙක්පත් 2891ක් අගරු වෙලා තියෙනවා. ඊළඟට මේ යහපාලනය කියපු 2015 ඉඳන් 2019 කියන කාල පරිච්ඡේදය තුල චෙක්පත් 3815ක් අගරු වෙලා තියෙනවා. අවුරුදු 9ට අගරු වෙලා තියෙන්නේ යම් යම් මර දෝෂ සහ යම් යම් ඇතිවෙච්ච ප්‍රශ්න තුල චෙක්පත් 2891යි. හැබැයි මේ අවුරුදු 5ක කාලය තුල චෙක්පත් 3810ක් යහපාලනය කාලේ අගරු වෙලා තියෙනවා විතරක් නෙවෙයි, යහපාලනය කාර්යේ මේ අගරු වෙච්ච චෙක්පත් වල වටිනාකම රුපියල් මිලියන 1531යි. එතකොට අද මේ ආර්ථිකය පිළිබඳ කල්තැවීමේ විවාද දාන අය විවිධ දවස්වල ඇවිල්ලා ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න කරන විපක්ෂ නායකතුමාගෙන් අපිට අහන්න වෙනවා, චෙක්පත් 2008 ඉඳලා මේ දක්වා අගරු වෙලා තියෙන ප්‍රමාණයෙන් 50%ක වටිනාකමක් තියෙන චෙක්පත් අගරු වීමම ඒ 2015-19 කාලය තුල ආර්ථිකයේ ඇතිවෙච්ච සංකෝචනය පිළිබිඹු කිරීමක් නෙමෙයිද? දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ යුද්ධ තිබ්බා. ඊළඟට 2008 ප්‍රධාන වශයෙන් ගත්තොත් ගරු මූලාශ්‍රාණුට මන්ත්‍රීතුමනි, ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දීපු ප්‍රධානම අවුරුද්දක්. ඊළඟට අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරපු ප්‍රධානම පදනම දාපු අවුරුද්දක්. එතකොට මේ ලෝක ආර්ථික අර්බුදයකුත් තිබිලා අපේ රටේ බරපතලම ත්‍රස්තවාදී අර්බුදයක් තිබිලා ලෝක වෙළඳපොලේ ඉහළම තෙල් මිල වාර්තා වෙලා තිබ්බ අවස්ථාවක ඇතිවෙච්ච තත්ත්වයට වඩා දුර්වල ආර්ථික රටාවක් 2015-19 කාලය තුල ඇති වුණා. ඊළඟට 2020-21 අවුරුදු ගත්තොත්
කාලය අවසානය කරගෙන
අපි COVID-19 එක සටන් කරා. ඒ හින්දා ඉතාම පැහැදිලි කරු මුලාසන අනුර මන්ත්‍රීතුමනි, මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන තුලම 2015-19 කාල පරිච්ඡේදය කොතරම් ආර්ථික සංකෝචනයක් සහ දුර්වල පරිපාලනයක් උනාද කියන කාරණාව පිළිබිඹු කරනවා.